අද විශේෂ කරුණු සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කර සිටිනවා අනුරාධපුර තම්මැන්නාව වේලුසුමන මහාවිද්‍යාලයේ සිංහල විෂය බාර ආචාර්ය සුගත් නයනানন্দ මහත්මයාට.
අයබවන් දුවේ පුතේ, සූදානම් වෙන්න පෑනක් අරගෙන කොලයක් අරගෙන මේ කියන කාරණා විශේෂිතව සඳහන් කරගන්න. ඔබට විචාරයක් ලියද්දි, රසස්වාදයක් ලියද්දි, ඔබට මේ ප්‍රශ්නයක් මේ පාඩම ඇසුරෙන් ගොඩනැගෙද්දී ඒ ප්‍රශ්නෙට පිළිතුරු ගොඩනගාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සටහන් කරගන්න, මතක් කරගන්න මේ අවකාශය ප්‍රයෝජනෙට ගන්න. එහෙමනම් දුවේ පුතේ, අපි පහුගිය සතියේත් කතා කරේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ තියෙන ඉතාම ලස්සන පාඩමක්, රමණීය පාඩමක්, උග්ගසේන වස්තුව පිළිබඳව. එතකොට උග්ගසේන කියන්නේ තරුණයෙක්, තරුණ සිටු පුත්‍රයෙක්. මේ තරුණ සිටු පුත්‍රයා විද්දද්දුවක් කෙරෙහි ආලයෙන් වෙලිලා ඒ විද්දද්දුවම ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙච්ච ආකාරයත්, අවසානයේ ඒ විද්දද්දුවගේ අවඥා සහගත ක්‍රියාපටිපාටියට යටත් වෙලා බොහොම වේදනාබරිත විදිහට ජීවත් වෙච්ච ආකාරයත්, ඊට පස්සේ ඒ විද්දද්දුවගේ බැනුම් ඉවසා ගැනීමට නොහැකිව, එහෙම නැත්නම් ඒ විද්දද්දුවගේ යම් යම් ආකාරයේ දොස් පැවරීම් ඉවසා ගන්නට බැරුව තමන් බොහොම වීරියවන්ත වෙලා කෙසේ හෝ ශිල්ප ඉගෙනගෙන අවසානයේ ඇයට හා සමානවම ශිල්පීය දක්ෂතාවයක් තමන් ළඟා කරගෙන පෙළහර පාන අවස්ථාවේදී බුදුරයන් වහන්සේ වැඩම කරපු වෙලාවේ උන්වහන්සේගේ මග පෙන්වීම යටතේ අර සියලු ආශාවන් අතහැරලා බුද්ධ ශාසනයේ මහණ වෙලා රහත් භාවය ලැබපු ඒ උග්ගසේන සිටුපුත්‍රයාගේ කතන්දරය තමයි දුවේ පුතේ අපි ගිය සතියේ ආරම්භ කළේ. ඉතින් උග්ගසේන සිටුපුත්‍රයා ජීවිතේ අභියෝග ජයගත්තේ කොහොමද? මේ විද්දද්දුව වගේම ඔහුට ජීවිතයෙන් හම්බෙච්ච විවිධ අභියෝග ජය ගන්නට ඔහු කටයුතු කරේ කොහොමද කියන කාරණේ, ඒ වගේම සද්ධර්ම රත්නාවලිය කියන මේ සුවිශේෂී ධර්ම ග්‍රන්ථයේ තිබෙන වටිනාකම පිළිබඳව, සාහිත්‍යමය අගය පිළිබඳව, සද්ධර්ම රත්නාවලිය පිළිබඳව ඔබට දැනගත යුතු මූලික කරුණු පිළිබඳව අපි පසුගිය සතියේ මේ පාඩම් මාලාවේදී කතා කළා. උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තුව පුටාගත් ග්‍රන්ථය කුමක්ද? සද්ධර්ම රත්නාවලිය යන්නේ අර්ථය කුමක්ද? සද්ධර්ම රත්නාවලියේ කතුවරයා කවුරුන්ද? සද්ධර්ම රත්නාවලිය රචනා වූ යුගය නම් කරන්න, සද්ධර්ම රත්නාවලට පාදක වූ ප්‍රධාන මූලාශ්‍රය කුමක්ද? මේ අයත්වන සාහිත්‍ය වර්ගය නම් කරන්න, සද්ධර්ම රත්නාවලිය ඇතුළත් වන කතා වස්තු ගණන කීයද? බණ කතා රීතිය කියන්නේ මොකද්ද? සද්ධර්ම රත්නාවලියෙන් මතුවී පෙනෙන්නේ කතුවරයාගේ කුමන ගුණයද? සද්ධර්ම රත්නාවලට යොදාගෙන ඇත්තේ කුමන ආකාරයේ භාෂාවක්ද? සද්ධර්ම රත්නාවලිය රසවත් වීමට බලපෑ හේතුවක් නම් කරන්න. සද්ධර්ම රත්නාවලිය දක්න ලැබෙන භාෂාත්මක ලක්ෂණ දෙකක් ලියන්න. උග්ගසේන කතා වස්තුවෙන් ශ්‍රාවකයාට ලබා දෙන පණිවිඩය කුමක්ද? දඹදෙනි යුගයේදී සාහිත්‍යයේ විශාල ශ්‍රේවයක් කළ රජතුමා කවුරුන්ද? ඔහු හැඳින්වු උපාධි නාමය කුමක්ද? මෙන්න මේ ආදී වශයෙන් ඔබට නිදහසේ කියවා නිදහසේ ලියමු පොත තුල ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඉතින් පුතාලා මේක ශ්‍රවණය කරගෙන ඉන්න දරුවෝ, ඒ පොත අරගෙන ඔබට පුළුවන්කම තිබෙනවා පහුගිය සතියේ පාඩම ඇසුරේ, එහෙම නැත්නම් උගසේන වස්තුව පාඩමේ ආරම්භක හැඳින්වීම් කොටස කියැවීමෙන්, අර කහපාට කොටුවක මේ විස්තර ටික තියෙනවා, ඒක කියැවීමෙන් අපි ගිය සතියේ මේක පැහැදිලි කරා දුවේ පුතේ, ඔබට පුළුවන්කම තිබෙනවා මේ කෙටි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඒ වගේම ගිය සතියේ අපි විචාරය කොටස යටතේ, නැත්නම් මේ සාහිත්‍ය නිර්මාණයේ විචාරාත්මක අගය විමසීම කියන කාරණේදී උගසේන සිටු පුත්‍රයා කොහොමද ජීවිතයේ අභියෝග ජයගත්තේ කියන එක අපි පැහැදිලි කළා. ඉතින් අද කතා කරන්න යනවා ඒ වගේම තවත් මාතෘකාවක් දුවේ පුතේ. ඒක මම අර කලින් කිව්ව උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකයෙන් ප්‍රකාශයට පත් කරපු නිදහසේ කියවා නිදහසේ ලියමු කියන පොතෙත් තියෙනවා. ඒ තමයි මේ ප්‍රශ්නේ තමයි මේ උපහාසය අවසිතන උපහාසයනොත් සානුකම්පිත බව අවසිතන සානුකම්පිත බවනිත් යුක්තව උග්ගසේන චරිතය කොහොමද ගොඩනගලා තියෙන්නේ කියන. උපහාසය අවසිතන උපහාසයනොත් සානුකම්පිත බව අවසිතන සානුකම්පිත බවනුත් යුක්තව උග්ගසේන සිටුපුත්තුගේ චරිතය නිරූපණය කරලා තියෙන්නේ කොහොමද කියන. එතකොට දුවේ පුතේ, අපි කල්පනා කරලා බලන්න ඕන දේ තමයි මේක අහගෙන ඉන්න අසන්නන්ට වැටහෙන කාරණේ තමයි මේක අහගෙන ඉන්න බොහෝ අය සද්ධර්ම රත්නාවලියේ විවිධ කතා වස්තු විවිධ අවස්ථාවන් වලදී ඉගෙනගෙන තිබෙනවා. සමහර විට වැඩිහිටියෝ මේක ශ්‍රවණය කරනවා නම් දුවේ පුතේ ඔබට උග්ගසේන වස්තුව තිබුණට ඒ අය සමහර විට ඉගෙනගෙන ඇති මට්ට කුණ්ඩලී වස්තුව. එහෙම නැත්නම් චුල්ලපන්තක තෙරුන් වහන්සේගේ වස්තුව. මේ අදී වශයෙන් විවිධ අවස්ථාවලදී අපේ සිංහල භාෂා විෂය නිර්දේශය තුළ සද්ධර්ම රත්නාවලියෙන් ගත්ත උදාහරණ තියෙනවා. නැත්නම් සද්ධර්ම රත්නාවලියෙන් ගත්ත කතන්දර තියෙනවා. ඒ විශේෂයෙන් උසස් පෙළ දරුවා අහගෙන ඉන්නවා නම් ඒ අයට තියෙනවා මට්ට කුණ්ඩලී වස්තුව සහ කුඩලකේශී වස්තුව. පහුගිය අවුරුදු වල ඉගෙනගත් දරුදරියන්ට තියෙනවා මච්චරිය කෝසයේ සිටානන්ගේ වස්තුව. අනේ ඒ වගේ පටාචාරා වහන්දෑගේ වස්තුව. ආදි වශයෙන් දුවේ පුතේ මේක ලංකාවේ හැම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකදීම විෂය අන්තර්ගතයට ඇතුළත් කරන අගනා ධර්ම ග්‍රන්ථයක් තමයි සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ. ඒතර සද්ධර්ම රත්නාවලියේ කතා කලාවේදී සද්ධර්ම රත්නාවලී කතුවරයාගේ රචනා භාවිතාව තුළ අපිට හමු වෙන විශේෂිතම ලක්ෂණයක් තමයි දුවේ පුතේ මේ උපහාසය අවශ්‍ය වෙලාවට උපහාසේනොත් සානුකම්පිත බව අවශ්‍ය වෙලාවට සානුකම්පිත බවිනුත් රචනා කිරීම කියලා කියන්නේ. මේකට අපි කියනවා සද්ධර්ම රත්නාවලී කතුවරයා චරිත දෙස හෙළන දෘෂ්ටිය කියලා. සද්ධර්ම රත්නාවලී කතුවරයා චරිත දෙස හෙළන දෘෂ්ටිය කියලා. මොකද ඒකට හේතුව මේ සමාජයේ ජීවත් වන අය සමාජයේ ජීවත් වන පුද්ගලයන් තුල නුවණ අඩු වෙන්න පුළුවන්. ඥාණය නැති වෙන්න පුළුවන්. හැබැයි කුසල් කිරීමට කැමැත්ත තියෙන. කිසියම් දෙයක් අවබෝධ කරලා දුන්නහම අවබෝධ කරගැනීමේ හැකියාව තිබේ. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි හිතමු දැන් ගෙවල් වල අපේ අම්මලා තාත්තලා දරුවන්ට කියන ප්‍රධාන දෙයක්නේ දරුව වැරදි කරනවා කියලා. ඔව්. දරුව වැරදි කරනවා තමයි. ඉතින් දරුවනේ පුතේ වැරදි කරන්න ඕනේ. නේද? අපි දන්නවා ලෝකේ දරුව තමයි වැරදි කරන්නේ. හැබැයි වැඩිහිටියෝ ඉන්නේ ඇයි? වැඩිහිටියෝ ඉන්නේ දඬුවම් දෙන්න. ඒකත් හරි. නමුත් අමානුෂික දඬුවම් දෙන්න නෙමෙයි. හැබැයි වැඩිහිටියෝ ඉන්නේ දරුවන්ට ඒ දේවල් තේරුම් කරලා දෙන්න. නැත්තම් වැඩිහිටියන්ගෙන් වැඩක් නැහැ නේ. හිතන්නකො මේ ලෝකේ වැරදි කරන්නේ නැති හොඳම කිසිම දෙයක් කරන්නේ නැති දරුවෝ හිටියොත් එහෙම මේ ලෝකේ ලස්සන වෙයිද? ලස්සන වෙන්නේ. ඒ නිසා මොන දැන් මං හිතනවා මේක අහගෙන ඉන්නකොට අපේ දරුවටව රේඩියෝ එකේ සද්ද වැඩි කරයිද දන්නේ අම්මලා තාත්තලාට ඇහෙන්න වැඩි හිටියන් ඇහෙන්න. හොඳේ. දරුවෝ ඉන්නේ වැරදි කරන්න. දරුවෝ ඉන්නේ වැරදි කරන්න. දෙමව්පියෝ ගුරුවරු වැඩි හිටියෝ ඉන්නේ ඒ වරද නිවැරදි කරන්න. හැබැයි ඒ වරද නිවැරදි කරනකොට දරුවෝ ඕනේ ඒ වරද නිවැරදි කරගන්න. නැත්තං ඒ දෙමව්පිය උපදෙස් දෙමව්පිය ආදර්ශයන් ගුරුවරුන්ගේ ආදර්ශයන් වැඩිහිටියන්ගේ උපදේශයන් සලකලා තමන්ගේ ජීවිතය නිවැරදි කරගැනීමේ හැකියාවක් දරුවන් තුල තියෙනවා. දරුවන් තුල තියෙනවා. එතකොට තමයි මේ ලෝකේ ලස්සන වෙන්නේ. මොකද ඔය හුඟක් ලස්සන නිර්මාණ බිහි වෙන්නේ සමහරට අර හිතුවක්කාරකම ඇතුලේ. අත්හදා බැලීම ඇතුලේ. සමහර දේවල් කරන්න තියෙන උනන්දු ඇතුලේ. ඉතින් ඒ අත්හදා බලනකොට සමහර වැරදි කරනකොට ඒකෙන් කිසියම් අනතුරක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තව කෙනෙකුට කරදරයක් හිංසාවක් හිරිහැරයක් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. අන්න ඒව පාලනය කිරීම තමයි වැඩිහිටියන්ගේ යුතුකම. ඉතින් හැමෝම වැඩිහිටියෝ බවට පත් වුණාම මේව හොඳට තේරුම් අරගෙන යථා තත්ත්වයට පත් වෙනවා. ඉතින් ළමා මනසේ ස්වභාවය අර ස්වභාවයනේ පුතේ. ඉතින් ඒ ළමා මනසේ ස්වභාවය කිසියම් ආකාරයකට තේරුම් අරගෙන ඒ ළමා මනස කිසියම් ආකාරයකට වර්ධනය වෙනකොට 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 තමයි ඔවුන්ගේ පෞරුෂමේ වෙනස්කම් ඇති වෙන්නේ. මේක තමයි ලෝකේ ස්වභාවය. ඉතින් උග්ගසේන කියන්නේ දුවේ පුතේ ආන් එහෙම තරුණ වියේ දරුවෙක්නේ. උග්ගසේන කියලා කියන්නේ යෞවනයෙක්. ඉතින් මේ යෞවනයා කෙරෙහි ද්වේෂ සහගතව කටයුතු කරන්න හොඳ නැහැනේ. දැන් අපි දන්නවා මේක ශ්‍රවණය කරන දරුවා අවුරුදු 16ක් 17ක් 18ක් වෙච්ච වයසක දරුවෝ. මේ 16ක් 17ක් 18ක් වෙච්ච දරුවන්ගේ යෞවනයන්ගේ හිතේ පැන නගින ප්‍රධානම කාරණයක් තමයි දුවේ පුතේ ප්‍රේමය කියන කාරණා. ආදරය කියන කාරණා. ତେର මේ ආදරය කියන කාරණේ හටගන්නෙම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ආකර්ෂණයත් එක්කනේ. ඒක සාමාන්‍ය අවුරුදු 14න් විතර පටන් ගන්නවා. එතකොට අවුරුදු ඊට වඩා පහළ කාලෙදිත් පටන් ගන්න අවස්ථා තියෙනවා. නමුත් අවුරුදු 14න් විතර මේක ආරම්භ වෙනවා. එතකොට දුවේ පුතේ ඔයා හිතන්න ඔබට ඔබේ විරුද්ධ ලිංගිකයෙක් කෙරෙහි ඇතිවන ආකර්ෂණය මේ වෙනකොටත් ඇති වෙන්නේ නැත්තම් අපි ඒකට බෙහෙත් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒකට සායනිකව ප්‍රතිකාර ගත යුතු රෝගයක් පුතේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට හැඟීම් දැනීම් නැති, ඔබට ඒ සංවේදනයක් නැති අය පිරිසක්. එතකොට ඔබේ කෝ ස්නායු පද්ධතිය හරි එහෙම නැත්නම් හෘද වස්තුවේ හරි මොකක් හරි අවුලක් තියෙනවා පුතේ. ඒ හින්දා තව කෙනෙක් කෙරෙහි ප්‍රේමණීය හැඟීමක් ඇති වෙන්නේ නැත්නම් ඒක ලෙඩක්. මම මේ ගුරුවරයෙක් විදිහට අත්තරම කියන්නේ. ඉතින් මේක අසනීපයක්. හැබැයි අපිට දැනෙන හැඟීමක් ඒ අයුරින්ම සන්තෘප්ත කරගැනීමේ බාධකයන් තියෙනවා පුතේ අපිට. ඒවා සදාචාරමය බාධාවන් වෙන්න පුළුවන්, සංස්කෘතිකමය බාධාවන් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කාරණා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි විභාගයට ලියන වයසේදී විවාහය කරගන්නේ නැහනේ. විවාහය කරගෙන විභාග කරන්නත් බෑ සමහර විට. ඒ කියන්නේ ඔය සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විභාග කරන්න බෑ සමහර විට, බාධා මතුවෙන. හැබැයි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න හරි වෙනත් උසස් විභාග කරන්න හරි බාධාවක් නැහැ. නමුත් අර මූලික අධ්‍යාපනික කාරණා සම්පූර්ණ කරගන්නේ නැති තාක් කල් රැකියාව කරගෙන ගෙදරක් හදන්න පුළුවන්, පවුලක් නඩත්තු කරන්න පුළුවන්, ආර්ථික ශක්තියක් ශාරීරික ශක්තියක් නිර්මාණය වෙනකන් දුවේ පුතේ අපි මේ දේවල් කරන්නේ. හැබැයි මූලික හැඟීම අපේ හිතේ තිබ්බට කමක් නැහැ. මූලික හැඟීම තිබ්බට කමක් නැහැ. හැබැයි ඒ හැඟීම් පාලනය කර ගැනීමට අපිට කිසියම් ආකාරයක හයියක් ශක්තියක් තියෙනවා. මොකද මිනිසුන්ගේ ජීවිතේ වරදින්නෙම ওই හැඟීම් පාලනය කරන්න බැරි වුණහම. තමන්ගේ හිතේ තියෙන හැඟීමක් කියන එක ඕන කෙනෙකුගේ හිතට එන්න පුළුවන් දෙයක්. හැබැයි ඒ හැඟීම් කිසියම් සංස්කෘතිකමය සදාචාරමය සීමාවන් ඇතුලේ තියාගෙන තමයි දුවේ පුතේ අපි මේ ජීවන ගමන ගෙනියන්න ඕනකම තියෙන්නේ. නැත්තම් විශාල අවුලක් අපේ ජීවිත තුල ඇති වෙනවා. ඉතින් ඒ අවුල් සහගත තත්වයන් විවිධ ප්‍රතිඵලයන් ඉතිරි කරලා දෙනවා සමහර ජීවිතේ. ඊටාම ඛේදනීය තත්වයන්ට මුහුණ පාන්න ඒවා හේතු සාධක වෙනවා වෙන්න පුළුවන්. ඒක පුංචි දරුවන්ට වගේම වැඩිහිටියන්ට වගේම යෞවනයන්ට වගේම මේ කාටත් අදාළ දෙයක්. ඉතින් අන්න එවැනි සමාජයක ජීවත් වන්නන්ට ද්වේෂ සහගතව පහර ගහලා හරියනවද යහපත කියලා දෙන්න? හරියන්නේ නැහැ. ද විශේෂයෙන් ඔය ප්‍රේමයේදී අපි කියන කාරණයක් තමයි කිසිම විටක ප්‍රේමයට බාධා කරන්න හොඳ නැහැ කියන. කිසිම විටක ප්‍රේමයට බාධා කරන්න හොඳ නැහැ කියන එක මොකද? ඒකට හේතුව බාධා කරන්න 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 මොකද වෙන්නේ? ප්‍රේමය තවත් ශක්තිමත් වෙනවා. ප්‍රේමය තවත් ශක්තිමත් වෙනවා. මොකද බාධක තමයි ප්‍රේමයක් ශක්තිමත් කරන ප්‍රධානම සාධකය වෙන්නේ. එනිසා මම විශේෂයෙන් මේ වැඩිහිටියන්ට කියන්නේ, අපි දන්න දෙයක් තමයි අපි දරුවන්ගේ ප්‍රේම කතා අහනවා දකිනවා, අපි ඒවට දඬුවම් කරනවා, අපි ඒවත් එක්ක පොරබදනවා, අපි ඒව කෙසේ හෝ දරුවන්ගේ හිත්වලින් ගලවන්න උත්සාහ කරනවා. හැබැයි දරුවෙක් වේවා වැඩිහිටියෙක් වේවා ඕනම කෙනෙක්ගේ හිතේ මේ ඇතිවෙන ප්‍රේමණීය හැඟීම එහෙම ලේසියෙන් ගලවා දාන එක කරන්න බැහැ. හරිම අසීරු කාර්යය. බාධක නිර්මාණය වෙන්න 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 දුවේ පුතේ මොකද දන්නද වෙන්නේ? ඒ ප්‍රේමය අලුත් පාරවල් හොයාගෙන යන. අලුත් පාරවල් ඔස්සේ ගිහිල්ලා තමන්ගේ හැඟීම සන්තෘප්ත කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේක තමයි ප්‍රේමය පිළිබඳ යථාර්ථය, මා දන්නා කාරණේ. ඉතින් ඒ නිසා බාධා කිරීම නොවේ කරන්න ඕනේ. ඒක යථාර්ථවාදී අවබෝධ කරගන්න, ඒක තර්කානුකූලව වටහා ගන්න අවශ්‍ය පරිසරයක් අපි නිර්මාණය කළ දිය යුතුයි. ඒක තමයි ඇත්තටම සිද්ධ වෙන්න ඕනේ. ඉතින් දරුදරියන්ගේ ප්‍රේමණීය සම්බන්ධතා සම්බන්ධයෙන් අපි ඉතාම සංවාදශීලී වුණොත් එහෙම වැඩිහිටියෝ විදිහට ඒ ඇත් එක මේවා තේරුම් කරගන්න බෙදා ගන්න අය බවට පත් වුණොත් ගැහණු දරුවන් හෝ වේවා පිරිමි දරුවෝ වේවා ඒ අය පවුල් ඒකකයත් එක්ක තියෙන සම්බන්ධය අතහැරගන්නේ නැහැ. පවුලෙන් එළියට ගිහිල්ලා පවුලේ සමාජිකයන්ගෙන් තමන්ගේ වැඩිහිටියන්ගෙන් අම්මගෙන් තාත්තගෙන් එළියට ගිහිල්ලා මේ දේවල් සන්තෘප්ත කරගන්න සමහරට උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඇත්ත කාරණේ. ඉතින් උග්‍රසේනත් අන්නේ විදිහේ 16 හැවිරිදි වයසේ තරුණ දරුවෙක්. මේ තරුණ දරුවා තමගේ මිත්‍රයෙක් එක්ක ක්‍රීඩා නාටක ආදී කිලිනළු බලන්න යන්නේ. අපි හිතමු සර්කස් කියලා. අන්නේ වගේ මොකක් හරි ලස්සන වැඩසටහනක් බලන්න ගියපු වෙලාවක එතන ඉන්න තරුණයෙක් කෙරෙහි ආදරය ඇති කරගන්න. එතකොට මේ තරුණිය මොන කුලයේද මොන සමාජ මට්ටමේද කියන එක උග්‍රසේන කල්පනා කරන්නේ. හොඳට මතක තියාගන්න. ස්ත්‍රියක්ගේ හිතේ පුරුෂයෙක්ගේ හිතේ තවත් කෙනෙක් කෙරෙහි ප්‍රේමයක් ඇති වුණොත් දුවේ පුතේ එයා හොරෙක්ද වංචාකාරයෙක්ද කුටුකාරයෙක්ද එහෙම නැත්නම් වෙනත් විදිහේ සමාජ අසම්මතයේ ඉන්න කෙනෙක්ද මොන කුලයේද මොන පන්තියේද මොන සමාජ මට්ටමේද කියන එක අදාළ වෙන්නේ. අපිට ප්‍රේමය පිළිබඳ හුඟක් උදාහරණ තියෙනවා. අපිට දරුදරියන්ගේ යෞවන යෞවනියන්ගේ ප්‍රේමණීය සම්බන්ධතා ගැන අපිට හුඟක් අත්දැකීම් තියෙනවා. එතකොට එහෙම කෙනා සමාජ මට්ටම මොකද්ද කරන වෘතිය මොකද්ද තමන්ට ගැළපෙනවද නැද්ද විවාහක දවිවාහක දෙක කිසි දෙයක් අදාළ නැහැ. ප්‍රේමය කියන්නේ අන්න එහෙම එකක්. ප්‍රේමය කියන්නේ අන්න එහෙම කිසියම් අව්‍යාජ මිනිස් හැඟීමක්. අව්‍යාජ මිනිස් හැඟීමක් කොන්දේසි විරහිත මානව බැඳීමක්. ඉතින් මේ කොන්දේසි විරහිත මානව බැඳීමේ එක ස්වරූපයක් උග්‍රසේන තුලින් අපිට ප්‍රචලිත වෙමු. ඔහුට සුදුසු සිටු කුමාරයක්. ඒ ඔහුගේ සමාජ මට්ටම අනු දෙමාපියන්ගේ ධනය අනු. හැබැයි ඔහුගේ හිත යන්නේ කුල දූරාවලියේ ඉතාම පහළ කුලයක ඉන්න ස්ත්‍රියක් කෙරෙහි. ඇය විද්වත් ශිල්පිනියක්. ඇය නාටක ස්ත්‍රියක්. නැටුම් ගැයුම් වැයුම් කරමින් ගමින් ගමට සංචාරය කරන ස්ත්‍රියක්. ඉතින් මේ සද්ධර්ම රත්නාවලී කෘතියේ උග්‍රසේන වස්තුවේ අරමුණ මොකක්ද? උග්‍රසේන වස්තුවේ අරමුණ තමයි දුවේ පුතේ මේ සංසාරය බැඳ තබන කාරණාවලින් පුද්ගලයා ගලව ගන්න එක. ස්ත්‍රියක් කෙරෙහි, ස්ත්‍රී ශරීරයක් කෙරෙහි ආදරයක් ඇල්මක් ඇති වෙනවා කියන්නේම තෘෂ්ණාකාරකයක්. මේ තෘෂ්ණාදික සිතුවිලි මිනිසුන්ගේ සිතෙන් බැහැර කිරීම තමයි මේකේ අරමුණ. උගත් බුද්ධිමත් ප්‍රජාවට මේ කාරණේ ඇසුරේ අපිට කියා දෙන කාරණේ තමයි ජීවිත පාඩම තමයි මේ වැඩකට නැති දේවල් කෙලෙහි ඇලෙන්න යන්න එපා. හුදෙක් ශාරීරික සන්තෘප්තිය වෙනුවෙන් ගැට ගැහෙන්න එපා. ඒකෙන් ගැලවෙන්න, ඒකෙන් මිදෙන්න ආදරය, ආලය, ප්‍රේමය, එකිනෙකා කෙරෙහි වන ආකර්ෂණය කියලා කියන්නේ අපේ ජීවිතය බැඳ තබන මර උගුල්. මේ ජීවිතය බැඳ තබන මර උගුල් වලින් ගැලවිලා සාංසාරික ජීවිතය යහපත උදා කරගන්න කියන එක තමයි අපිට කියන්නේ. ඉතින් ඒකට මේ යෞවන යෞවනියන් තුල හටගන්නා ප්‍රේමය කියන කාරණේ අපිට ගැට ගහනවා. ඒකට හේතුව තමයි මේවා මේ පාඩම ඉගෙන ගන්න දරුවෝ අවුරුදු 16-17 අය. ඒ අයගේ ජීවන ගමන අඩාල වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් ප්‍රේමය කියන එක. මොකද ප්‍රේමය නිසා ජීවිතේ වරද්දගත්තයි ඕන තරම් ඉන්නවා. ප්‍රති යෞවන ප්‍රේමය නිසා ජීවිතේ සාර්ථක වෙච්ච අයත් ඉන්නවා. ජීවිතේ කවදාහරි දවසක ඒ යෞවන වයසේදී හොයා ගන්න පෙම්වතා පෙම්වතියව විවාහ කරගත්ත අයත් ලෝකේ ඕන තරම් ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. හැබැයි ඒ නිසාම ජීවිතේ තමන්ට යන්න තියෙන තැන් සියල්ල අහුරගෙන තමන්ගේ ගමන් මාර්ගය අහුරගෙන ජීවිතේ වරද්දගත් අයත් ඒ වැරදීම නිසා ජීවිතේ සදාකාලිකවම පසුතැවෙන අයත් ඕන තරම් පුතේ මේ සමාජ ජීවිතය තුළ අපිට හඳුනගන්න පුළුවන්කම දෙන ඉතින් මේ පිළිබඳව ආදර්ශයක් තමයි අපිට උගසේන වස්තුවෙන් කියන්නේ. ඉතින් ඒ සඳහා කතුවරයා මොකද කරන්නේ? උපහාසය පාවිච්චි කරනවා, හාස්‍ය පාවිච්චි කරනවා, ඒ වගේම සානුකම්පිත බව පාවිච්චි කරනවා. අපි කියන්නේ සාමාන්‍ය සද්ධර්ම රත්නාවලී කතුවරයා තුල තිබෙන්නේ නිර්දය විවේචනය නෙවෙයි සදය උපහාසය කියන. නිර්දය කියලා කියන්නේ දයාවක් රහිත කියන එක. කියන්නේ ඒ චරිතය විනාශයට විනාශපත් කළා දාන දොස් කියන. දැන් ওই බුත්සරණේ වගේ සමහර තැන්වල ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් බුත්සරණේ පටාචාර කතාවේ තියෙන ආකාරයට නෙමෙයි සද්ධර්ම රත්නාවලියේ පටාචාර කතාව ලියලා තියෙන සානුකම්පිත. බුත්සරණේ තියෙන බොහොම නිර්දය ලෙස විවේචනය කරලා තියෙන. මෙන්න මේ වගේ. ඉතින් දැන් ඇත්තටම මේ තරුණයා බේරගන්න ඕනනේ. තරුණයා බේරගන්න නම් මේ තරුණයා තුල තියෙන තරුණකම නිසා සිද්ධ වෙන වැරදි ටික අකමකා ගන්න ඕන. ඒ නිසා හැම විටම සද්ධර්ම රත්නාවලී කතුවරයා උත්සාහ කරනවා මේක හැම කතා වස්තුවකටම පොදු ලක්ෂණයක්. හැම අවස්ථාවකදී උන්වහන්සේ උත්සාහ කරන්නේ වරද කරුවා බේරලා වැරද්ද ඉස්මතු කරන්න. උන්වහන්සේගේ දෘෂ්ටිය තුල තියෙන එක වරද කරුවා බේරනවා සමාජ ජීවිතයේ තුල සුචරිතවාදී සමාජයක් වෙත පුද්ගලයා යොමු කරනවා. හැබැයි පුද්ගලයා තුල තියෙන දුස්චරිතවත් ලක්ෂණ බැහැර කරනවා. දුස්චරිතවත් ලක්ෂණ බැහැර කරනවා. ඉතින් උග්ගසේන සිටු පුත්‍රයා බේරගන්නවා උග්ගසේන තුල තිබෙන අර යම් යම් තරුණකම නිසා ඇතිවෙච්ච සිතුවිලි හැඟීම් ඔහුගේ හිතින් බැහැර කරනවා. මේක තමයි ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ සුවිශේෂී ලක්ෂණයේ විදිහට අපි සඳහන් කරන්නේ. උපහාසය තියෙන තැන උපහාසාත්මකව බැහැර කරනවා. ඒ වගේම සානුකම්පිත බවින් අනුකම්පා සහගත බවින් යුක්තව කටයුතු කරන අවස්ථා තිබෙනවා. ඉතින් ඔබට මතක ඇති මං හිතන්නේ උගසේන වස්තුවේ ආරම්භයේදීම දැන් මේ විද්වත් දුව දැකපු උග්ගසේන මෙන්න මෙහෙම කියනවා. උග්ගසේන පිළිබඳව මෙහෙම කියනවා. එදවස් උග්ගසේන නම් සිටුපුත් යාලුණු කෙනෙකුන් හා සමග මැස්සක් මැත්තේ සිට ආසසිත නටනේ විද්දද්දුවගේ හාවභාව ලීලා දැක වායෝදාත්වාදික රූපකලාප විකාරයක් බලවත් න්‍යායයි නොසිතා ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේම ඇතිව ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි සිතාගෙන නොකා නොබී හැඳට නැගීලා වැදොත්තා. දෙමව්පියන් විචාල කල්හි විද්දද්දුව කෙරෙහි ආලයෙන් න්‍යාව කියුවේ. දෙමව්පියෝ ඒ අසා පුත දෙලලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. තරම් තැනකින් සරණක්ගෙන උත් පාවා දෙම්හයි කිව්යේ. ඌ නොගිවිසිමත්මය. නොගිවිස්නා හේයින් උන්ගේ යාළුවානන් කැඳවාලා මසුදාසක් දීලා තෙල අහස සිට නැටු විද්දද්දුවගේ පියාට දීලා තමාගේ දුවම මපුතුන්ට පාවා දෙන්නට කියවයි කියලා යව. එතකොට මෙතන බලන්න මේකේ මේ සියුම් උපහාසයේ තියෙන තැනක් මම මේ කියන්නේ. මේක කියන එක තැනකදී ඒ විද්දද්දුවගේ හාවභාව ලීලා දැක වායෝදහත්වාදික රූපකලාප විකාරයක් බලවත් න්‍යායයි නොසිතා. එන බලන්නකෝ එතකොට පරිණත කෙනෙකුන්ට බුදුදහම නිවැරදිව අවබෝධ කරගත්ත කෙනෙකුට මේ ස්ත්‍රී ශරීරය කියලා කියන්නේ හුදෙක් වායු දහතුව අධික වස්තුවක් විතරයි. මොකද ඒකට හේතුව මේ ලෝකේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ කියලා අපි සඳහන් කරන්නේ. එතකොට මේකේ මේ වායු දහතුව අධික රූප කලාප විකාරයක් විතරයි. මේක හරියට මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ පිදුරු වලින් හදලා ලස්සනට හැඩ කරලා උඩින් අර ලාක්ෂා වගේ ලස්සන දේවල් තවරල හදපු රූපයක් වගේ කියලා. මේකෙන් ඇතුළට ඇනලා බැලුවොත් එහෙම කුණු ගොඩක් ඇතුලේ තියෙන. ඇත්තනේ ඉතින් අපේ ශරීරය මෙහෙම ලස්සනට හැම තිබුණට චුට්ටක් තුවාල වෙලා එතනින් ලේසරව ගලනකොට ඒකෙන් දුර්ගන්ධයක් හමනවනේ. ඒ කියන්නේ මේක තනිකර කුණු ගොඩක්නේ. ඉතින් මේක බලන්නකො මෙතනදි තර්කානුකූලව අපිට වටහා දෙන කාරණේ. මෙහෙව් මේ වායු දහත්ව අධික ශරීරය දිහා බලාගෙන මෙයා කියන්නේ මොකද්ද? ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි. එතකොට එතන තියෙන උපහාසය නෙවෙයිද පුතේ? එතන තියෙන සියුම් උපහාසයනේ. තර්කානුකූල බවක් තියෙනවා, සානුකම්පිත බවක් තියෙනවා, සියුම් උපහාසයක් තියෙනවා. ඇයි මේ කොළුවා මේ විදිහෙ මේ වායු දහතුව අධික ශරීරයක් මෙච්චර ලබා ගන්න දඟලන්නේ? ලැබුණොත් ජීවත් වෙනවා, නොලැබුණොත් මැරෙනවා. ඉතින් බලන්නකෝ එතන තියෙන සියුම් උපහාසය නේද? මේ උග්ගසේන චරිතයේ ස්වභාවය නේද? එතකොට වර්තමාන සමාජයේ චූටි කාලේ ඉඳන් හදා වඩා ගත්ත අම්මා තාත්තා ඉස්සරහා ඒ දැරියගේ ප්‍රේමය එළිදරව් වුණාට පස්සේ අම්මා හරි තාත්තා හරි කියනකොට දුවේ අපිට ওই සම්බන්ධය ගැලපෙන්නේ නැහැ. ඒ තරුණයා අපේ සමාජයට අපේ පවුලට ගැලපෙන්නේ නැහැ. අපි වෙන කෙනෙක් ගැන බලමු හොයමු. අපි උත්සාහ කරන්නම් ඔයාට වෙන කෙනෙක් හොයලා දෙන්න. එහෙම නැත්නම් ඔයා අපිට ගැලපෙන කෙනෙක් හොයාගන්න කියලා කිව්වම නෑ අම්මේ නෑ නෑ තාත්තේ නෑ අප්පච්චි මට යාම තමයි ඕනේ. එයා නැති වුණොත් මාව මැරනවා කියලා බිම පොළවේ හැපි හැපි කෑ ගහන තරුණ ගැහණු ළමයෙකුට, එහෙම නැත්නම් තරුණ පිරිමි ළමයෙක් වෙන්නත් පුළුවන්, එහෙම කෙනෙකුට මේකෙන් කියවෙන ආදර්ශයක් තියෙනවා නේද? මේ තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් මේ වායු දහතුව අධික ස්ත්‍රී පුරුෂ ශරීරයක් පිළිබඳව, මේ දඟලන දැඟලිල්ල පිළිබඳව, මේ රූප කලාප විකාරයේ තියෙන නිස්සාරත්වය පිළිබඳ ගැඹුරු සඳහනක් මේ තුල තියෙනව නේද දුවේපතේ? මෙන්න මේක තමයි කියන්නේ සානුකම්පිත බව කියලා. මේක තේරෙන්නේ නැහැ තරුණ දරුවන්ට. මේක තේරෙන්නේ වැඩිහිටියන්ට. මොකද වැඩිහිටියෝ දන්නවා මේ කවර විද ශරීරයක් එක්කුණත් අවුරුදු 30 40ක් ගත කරනකොට ඒකේ තියෙන අමාරුකම. ඒක හොඳට දන්නවා විවාහ වෙච්ච කෙනෙක්. මොකද විවාහය කියලා කියන්නේ හදිසිය තීරණ අරන් විවේකීව පසුතැවීම කියලා කියනවනේ. මොකද විවාහ වෙනකොට මිනිස්සු හදිසිය තීරණ ගන්නෙ. හැබැයි හදිසිය තීරණයක් අරන් විවාහ වෙච්ච කෙනත් එක්ක අවුරුදු 40ක් විතර ජීවත් වෙන්න වෙනවා. ප්‍රති 40ක් 50ක් විතර ජීවත් වෙනවා. ආන් එතකොට තමයි කල්පනා වෙන්නේ අනේ මං කරගත්ත මෝඩකම කියලා. ඒ නිසා විවාහයට තියෙන නිර්වචනය තමයි දුවේ පුතේ හදිසිය තීරණ අරන් විවේකීව පසුතැවෙනවා කියලා. මොකද පස්සේ තමයි හොඳ අය හම්බෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැනේ. කලින්ම බෙරේ බැඳගෙන ඉවරනේ. දැන් ඉතින් අවුරුදු 40ක් 50ක් දිගටම ගහන්න. මං කියන්නේ මේ සියලු කාරණා නෙවෙයි දුවේ පුතේ. නමුත් සාමාන්‍යයෙන් විවාහය ඇතුලේ තියෙන කාරණයක් මේක. මේ මම කියන කාරණයක් මේක. ඔබ මේ සියලු අදහස් ඒ විදිහටම ගන්න එපා. නමුත් මෙන්න මේ වගේ පුතේ අපි විවාහය කියන එක නැත්තම් එකිනෙකා තෝරා ගැනීම කියන එකේ තියෙන නිස්සාරත්වය ඊටම සියුම් විදිහට මෙතන කියනවා. ඉතින් ඇයි මේ සිටු පුත්‍රයා ධනයෙන් බලයෙන් සමාජ මට්ටමින් උසස් මේ සිටු පුත්‍රයා ඇයි මේ වායුදහත් එක වායුදහතුව අධික මේ නටක ස්ත්‍රියක් වනේ මේ තරම් නැහින්නේ කියන එක. හරිද? ඊට පස්සේ බලන්නකෝ. දැන් එහෙම කියලා අම්මයි තාත්තයි කරන්නේ මසුරන් 1000ක් දීලා යාළුවට දීලා කියනවා අර කෙල්ල අරගෙන එන්න කියලා. හැබැයි ඒ ගැහණු ළමයා දෙන්න කැමති නැහැ මේ නාටක විද්වත් ශිල්පියා. නැත්තම් ඒ විද්වතානෝ. හේතුව ඇය තමයි මේ නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන නිළිය. ඉතින් ප්‍රධාන නිළිය දීලා බැහැනේ දුවේ පුතේ. ප්‍රධාන නිළිය දීලා බැහැනේ. එතකොට නාට්‍ය කණ්ඩායමේ ඉදිරි කටයුතු හරියට වෙන්නේ නැහැනේ. එහින්ද කියනවා අපි දුව දෙන්නේ නැහැ. හැබැයි ඔබට පුළුවන් නම් මෙහි ඇවිල්ලා නවතින්න. එතකොට දුව ලැබෙනවා ඔබට. මෙහි ඇවිල්ලා අපිට උදව් පදව් කරගෙන ඉන්න. එතකොට දුව ලැබෙනවා කියලා. ඉතින් හිතන්නකෝ විද්වත් කුලය කියන්නේ කුල දූරාවලියේ තියෙන පහළම කුලයක්. හරියට ගියක් දොරක්වත් නැහැ පුතේ. ඒගොල්ලෝ බොහෝ දුරට තැනකට ගිහිල්ලා කූඩාරම් අටවගෙන ඒ කෙලිනළු ආදිය පෙන්නලා තව තැනකට යන. එතන ටික කාලයක් ඉඳලා ක්‍රීඩා නාටක ආදිය පෙන්න මෙන්න මෙහෙම සංචාරක ජීවිතයක් තමයි උන්ට තියෙන්නේ. උන්ට තියෙන සංචාරක ජීවිතයක්. අර ඔය අපේ සමාජයේ ඉන්න සමහර දැන් නම් එහෙම නැහැ. නමුත් ඉස්සර ඔය අහිගුන්ටික ජනතාවට එහෙම එකක් තිබුණේ. ඉතින් ඒ නිසා සංචාරක ජීවිතයක් තිබෙන. ඒගොල්ල කුල දූරාවලියේ පහළ අය. ඉතින් සිටු පුත්‍රයෝ කියලා කියන්නේ බොහොම ධනය, බලය, සැප සම්පත් තියන අයනේ. එහෙම අය. ඉතින් බලන්න මේ සිටු පුත්‍රයා මේ උග්ගසේන අර ස්ත්‍රියට තියෙන ආශාව හින්දා මොකද කරන්නේ? අර සියලු සැප සම්පත් අතහැරලා දාලා විද්වත් කුලයට යන්න තීරණය කරනවා. විද්වතානෝ එක්ක එකතු වෙන්න තීරණය කරනවා. නැත්තම් විද්වත් කුලේ විද්වත් ශිල්පිනිය සමග මේ නාටක ස්ත්‍රිය සමග විවාහ වෙලා ඒ කුලේ ගමින් ගමට යන්න අර විදිය කටයුතු කරන්න සූදානම් වෙනවා. බලන්නකෝ. එතකොට එසේ වී නම් මම උන්හා එක් වෙමි කියලා නෑයන් සියන් නොඑක් ලෙසින් නැවතුවත් සිතාගත් සිතුවිල්ල පිරිමැසූ බවමුත් කාර්ය නොසලකා විද්වතුන් ළඟට ගිය. ඒ කිසි කතාවක් නෑ. ඥාතීන් තමන්ගේ මොන දේ කීවක් එයා තීරණය කරනවා යන්න අර විද්වත් කුලයට. එතකොට හිතන්නකෝ මේ සිටු පුත්‍රයා යෞවනයා මේ තරුණ ප්‍රේමයට වසඟ වුණු තරුණයා තමන් සතු සියල්ල අතහැරලා යනවා. එහෙනම් මේක අපේ සමාජයේ තරුණ පරපුරට ඉතාම හොඳ පාඩමක් නේද පුතේ? අපි අර කලින් පාඩමකදී කතා කරේ හානාහිය පානාඩ හැරෙන්දනේකේ විදුලිය එළිය දැකදි ගිනිහුල දියේ හෙලා කියන ගීතය. ඒකෙත් තියෙන මේ වගේ කාරණයක් නේ, මේ වගේ උපදේශයක් නේ. තමන්ට ආදරය කරන අම්මා තාත්තා අතහැරලා විවාහ වෙලා පලා ගිය ස්ත්‍රියකගේ තරුණියකගේ ඛේදවාචක කියන නැවත තමන්ගේ අම්මා තාත්තා මුණ ගැහෙන්න එන්න තියෙන උමනාව පිළිබඳ කතන්දරයකනේ. අන්න ඒ වගේ තමයි දුවේ පුතේ මේකෙත් තියෙන්නේ. ඉතින් මේ කතා වස්තුව තුල මේ සියුම් ලෙස උපහාසයෙන් සහ අනුකම්පා සහගතම. ඒ මොකද්ද මේ අනුකම්පාව කියලා කියන්නේ? ඒ කියන්නේ මේ විද්වත් දුව සමග එකතු වෙච්ච, විද්වත් කුලය සමග එකතු වෙච්ච මේ උග්ගසේනට සමාජ ජීවිතය පිළිබඳ අවබෝධයක් තියෙනවද? නැහැ. තර්කානුකූල වටහා ගැනීමක් තියෙනවද? නැහැ. ඒතර ජීවිතේ පරිණතියට පත් වෙලා තියෙනවද? නැහැ. ඔහු තාම යෞවනේ. ඒතර යෞවනයන් වරදේ බැඳීම පිළිබඳව වැඩිහිටියන් තරහ ගන්න හොඳ නැහැ. පහර ගසන්න හොඳ නැහැ. අපි සානුකම්පිත වෙන්න ඕනේ. අපි අනුකම්පා සහගතව මේවා දරුදරියන්ට කියලා දෙන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලන්ට ජීවිතේව තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම ඒගොල්ලෝ වැඩිහිටියන් කෙරෙහි, දෙමෝපියන් කෙරෙහි වෛරයක් තමයි ඇති කරගන්නේ. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ මේක අහගෙන ඉන්න අම්මලා තාත්තලාට කියන තියෙන ප්‍රධානම පණිවිඩය ඒක. තමන්ගේ දරුවෝ තමන්ගේ මිතුරන් බවට පත් කරගන්න, ජීවිතේ බෙදා ගන්න අය බවට පත් කරගන්න. අපි අනිත් අයත් එක්ක බොහෝ දේවල් කතා කරනවා. අපි ටෙලිනාට්‍ය බල බල ඒවල විස්තර තරුමලමර බලනවා. නමුත් ඒක නෙමෙයි ඇත්තටම තියෙන්නේ. ඔබ ඔබේ දරුවා සමග, ඔබේ දැරිය සමග සංවාදයේ දෙන්න දවසක පැයක් දෙකක් වෙන් කරන්. ඒ තුල ඇගේ හිතේ තියෙන අදහස් එළියට ගැනීමේ හැකියාව තියෙනවා. අද දරුවෝ තනි වෙලා ඉන්නේ. අද මේ වසංගත සමයේ බොහෝ දුරට දරුවෝ යාන්ත්‍රික උපකරණත් එක්ක, ඉලෙක්ට්‍රොනික උපකරණත් එක්ක තනි වෙලා ඉන්නේ. ඒවත් එක්ක ඔවුන්ට බාහිර සමාජයත් එක්ක සංවාද කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන් අම්මලා තාත්තලාට පුළුවන් නම් මේ වසංගත කාලේ, මේ කොවිඩ් වසංගතයේ විශ්වලාගත ආශිර්වාදයක් බවට පත් කරගෙන ඔබට පුළුවන් නම් ඔබේ දරුවත් එක්ක සංවාදයේ දෙන්න ඒ අය ඒගොල්ලන්ගේ හැඟීම ඔබට කියා. ඒ හැඟීම් වල තිබෙන වටිනාකම සහ අගය සහ ඒවල බැහැර කළ යුතු දේවල් පිළිබඳව කතා කරන්න ඔබට අවකාශයක් ලැබේ. ඒ නිසා දුවේ පුතේ, ඒ නිසා දයාබර අසන්නනේ, මේ මොහොත ඔබේ දරුවාට සවන් දෙන මොහොත සහ ඔබේ ජීවිතයේ අත්දැකීම් ඔවුන් සමග බෙදා ගන්න මොහොත බවට පත් කරන්න. එහෙම නැති වුණොත් එහෙම මේ උග්‍රසේන සිටු පුත්‍රයා වගේ තමන්ගේ අම්මා තාත්තා වස්තුව සියල්ල අතහැරලා තමන් ආදරය කෙනත් එක්ක යන්න දරුව පෙළඹෙන එක අපිට වළක්වන්න බෑ. ඉතින් එහෙම ගිහිල්ලා විද්දත් දුව සමග එකතු වෙලා විද්දත් දුව ආදරෙන් සැලකුවද? විද්දත් දුව මහා ඉහෙලින් පිළිගත්තද? ආනේ ඔයා සිටු පුත්‍රයෙක් ඔයා ආවද මාත් එක්ක කියලා පිළිගත්තද? අනේ නෑ. මොකද විද්දත් කුලයට වටින්නේ විද්දතේ. නැටුම් ගැයුම් වැයුම් රඟ දක්වන කුලයේ කයට වටින්නේ ඒ නැටුම් ගැයුම් වැයුම් රඟ දක්වන්න පුළුවන් ශිල්පියෙක්. ඉතින් එහෙම නැතුව මෙයා මොකද කරන්නේ? මෙයා ගැල්වල ගෙනියන බඩු ටික අරන් ගිහිල්ලා අර ක්‍රීඩා නාටක ආදිය පෙන්වන ස්ථානෙට ගෙනියන. ඊළඟට එතනින් බඩු ටිකක් තියනවා නම් වැඩසටහන ඉවර වෙලා ආපහු ගෙනල්ලා තියනවා යන පිටත් වෙන තැනට. ඊට පස්සේ හරකුන් නිදහස් කරනවා. උන්ට තනකොළ කපලා ගෙනල්ලා දෙනවා. උන්ට පුන්නක්කු හදලා දෙනවා. මෙන්න මේ වගේ දේවල් කරනවා. ඇඳුම් ආයිත්තන් සූදානම් කරනවා. රෙදි හොදනවා. මේවා තමයි කරන්නේ. ඉතින් බලන්න මේක කොච්චර අවාසනාවන්ත සත්‍යයක්ද කියලා. මේ කොච්චර ඛේදවාචකයක්ද කියලා. ඉතින් එහෙවු මදිවට ටික දවසකින් දරුවෙක් ලැබුණා. දැන් මේ දරුවා නලවනවා. කවුද නලවන්නේ? විද්දත් දුව නලවනවා. නලවන්නේ සිටු පුත්‍රයාට ඇනුම්පද කිය කිය. මොනවද කියන්නේ? ගැල් රකින්න උන්ගේ පුත, බර උසුලන්න උන්ගේ පුත, කුමකුත් නොදත්ත උන්ගේ පුත කිය කියා නලවනවා. නේ? එතකොට එතන තියෙන උපහාසය නේද? තමන්ට නොමනා ස්ත්‍රියක් සමග විවාහ වෙලා ඊ නොමනා ස්ත්‍රියගේ නොමනා වචන් අහන්ට සිදුවීම මොනතරම් ඛේදවාචකයක්ද? තමා සතු ධනය බලය සමාජ මට්ටම කියන සියල්ල පසෙකලා ඒ සියල්ල අතහැරලා ඔහුගේ ප්‍රේමය වෙනුවෙන් හැබැයි අවසානයේදී ඒ ප්‍රේමයට වටිනාකමක් ලැබුණාද? එහෙනම් ඔබ හිතන්න එවැනි විටක ඔබේ සරණට පිටට ඉන්නේ කවුද? එවැනි මොහොතක ඔබේ ජීවිතේ ලස්සන කරන්න කවුද උදව් කරන්නේ? ආයි පාරක් අම්මා තාත්තා විතරයි. ඒ නිසා මේ ආදරය කියන කාරණේ පසුපස හැඟීම් වලට වහල් වෙලා දුවන අපි කාටත් ජීවිතේ වරදින තැනක් එන්න පුළුවන්. මෙන්න මේක යථාර්ථවාදීව අවබෝධ කරගන්න එක තමයි වඩා වටින්නේ. ඉතින් බලන්නකෝ, දැන් උගසේන සිටු පුත්‍රයා අහනවා, දැන් උඹ ඔය ඇනුම්පද කියන්නේ කාටද? මටද? ඔව්, මට තමයි. ඇයි? ඉතින් ඔයා මොකුත් දන්නේ නැති එක්කෙනානේ. ඔයා කිසි දෙයක් දන්නේ නැති එක්කෙනානේ. හින්දා මම ඔයාට මේවා කියනවා කියලා මෙයා කියනවා. එහෙනම් මම උඹ මේ ඔබ හින්දා මම සිටු කුලේ අතෑරලා මෙහි ආවේ. ඒ මදිවට මට ඇනුම්පදත් කියනවද? මං යනවා යන්න කියලා කියන. එතකොට මොකද්ද කියන්නේ අර ස්ත්‍රිය? යනවා නම් යන්න, ඉන්නවා නම් ඉන්න, මට මොකද කියලා කියන. එතකොට ඔන්න ඔතන තියෙනවා පුතේ සියුම් ලෙස උපහාසය. එතකොට මෙයා ගැල් රඳවලා තියෙන තැන ඉඳන් ගොනුන්ට තනකොළ දෙන එක, ඊට පස්සේ ක්‍රීඩා නාටක ආදිය පෙන්වපු තැන ඉඳන් බඩු භාණ්ඩ අරන් එන එක, මෙතන දෙයක් කරන්න කිසි දෙයක් කරේ නැහැ. ඉතින් මේක තමයි සියුම් ලෙස උපහාසයට ලක් කිරීම කියලා කියන්නේ. එතකොට මේ අනුකම්පා සහගත බවක් අපිට ඇති වෙනවා. අනේ මේ තරුණයා කොච්චර දේවල් දාලාද මෙතෙන්ට ආවේ, කොච්චර දේවල් අතහැරලා දාවේ. එහෙව් කෙනාට මේ වගේ අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පාන සිදුවීම මොනතරම් ඛේදවාචකයක්ද කියන්නේ. එතකොට මේ ධර්මසේන හිමියන්ගේ කතා කීමේ කලාවේ සුවිශේෂී ලක්ෂණයක් ගැන තමයි දුවේ පුතේ අපි මේ කතා කරන්නේ. එතකොට ඌක තමයි අනුකම්පාව පෙරදැරිව උපහාසය මුසු දෘෂ්ටියකින් රචනා කිරීම කියලා කියන්නේ. එහෙම නැත්නම් උපහාසය අවසිතන උපහාසයනොත් සානුකම්පිත බව අවසිතන සානුකම්පිත බවනොත් යුක්තව කතා කීමේ කලාව නැත්නම් චරිත නිරූපණය කියලා කියන්නේ. ඊළඟට බලන්න මෙයා උපහාසයට ලක් වෙන තව තැනක් තියෙනවා. දැන් මෙයා කොහොම හරි කරලා මම මේ ගෑණිගේ මේ තියෙන ආඩම්බරකම යන්නත් එක්ක මම කොහොම හරි මේ ක්‍රීඩා නාටක ආදිය පුරුදු වෙනවා කියලා හිතනවා. එහෙම හිතලා මෙයා මොකද කරන්නේ? කල්පනා කරනවා මම ඉගෙන ගන්නවා කියලා විද්දතානන් එක්ක, නැත්තම් තමන්ගේ මයිලනුවන් එක්ක, නැත්තම් විද්දද්දුවගේ තාත්තත් එක්ක තුගලා කොහොම හරි දක්ෂ විදියට මේවා ඉගෙන ගන්න. ඊතරදිත් අපිට උපදේශයක් දෙනවා, මේ ඉගෙන ගන්නවා නම් වැඩකට දෙයක් ඉගෙන ගන්න ඕන කියලා කියන්නේ. මේ ක්‍රීඩා නාටක ආදිය අනිත් කෙනාට පේන්න මේ තමන්ගේ හැකියාව පෙන්වන්න කරාට ඒකෙන් කිසි වැඩක් නැහැ ජීවිතේට කියන එක. ඒ කියන්නේ මේ මොහුමේ දේවල් ඉගෙන ගත්තේ හුදෙක් විද්දද්දුව දිනා ගන්නම විතරයිනේ. ඒ නිසා ඉතින් ඒ හින්දා මෙතනදී වැඩක් නැහැ කියලා කියනවා. එහෙම මහන්සියෙන් ඉගෙනගත්ත ශිල්පය පෙන්වන්න ආවා. පෙන්වන්න ඇවිල්ලා උග්ගසේන තමන්ගේ ක්‍රීඩා නාටක ආදිය පෙන්වන්න යනකොට මොකද වුනේ? උග්ගසේනයෝ තමන් පානා කෙලි තමන්ම දක්නා පමණමුත් රැස්සුවන් නොබලණියාව දැන මුසුප්පුව ගොසින් මෙනුවරට මා ආදියෙන් පානා කෙලි බලන්නෝ නැත. දුක්ගෙන උගත් ශිල්පය සිස්වීය පැසුණු ගොයම් මුල්ලූ වාසේ කියලා කියන. පැසුණු ගොයම් මුල්ලූ වාසේ දුක්ගෙන උගත් ශිල්පය සිස්වීය කියලා කියන. එතකොට බලන්න දැන් තමන් මහන්සියෙන් උත්සාහයෙන් වටිනාකමෙන් ඉගෙනගත්ත දේ මොකද උනේ? කිසි කෙනෙක් බලන්නේ නැහැ. දැන් බුදුහාමුදුරෝ දිහා බලාගෙන ඉන්නෝ, තමන් දිහා බලන්නේ නැහැ. මෙන්න මේක තමයි තියෙන ඛේදවාචකය. ඉතින් මෙතනත් තියෙන සියුම් උපහාසය කියන්නේ අපි ඉගෙන ගන්න ඕනේ වැදගත් දෙයක් කියන එක. ඉගෙන ගන්න ඕනේ ඉතාම වටිනා දෙයක් කියන එක. ඉතින් මෙන්න මේ විදිහට දුවේ පුතේ, මේ ආදරය කියන මායාවට අහුවෙලා ජීවිතේ වරද්දගත්ත උග්ගසේන දෙස සානුකම්පිතව, එහෙම නැත්නම් බොහොම අනුකම්පා සහගතව සියුම් උපහාසයෙන් බලන දෘෂ්ටියක් තමයි අපිට සද්ධර්ම රත්නාවලී කතුවර ධර්මසේන හිමියන්ගෙන් හමුවෙන්. ඉතින් ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් අපිට මෙහිදී හඳුනගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සානුකම්පිත බව නැත්තම් අනුකම්පා සහගතව දේවල් නිරීක්ෂණය කිරීම සහ එතුලින් ධර්ම පණිවිඩයක් ලබා දීම පිළිබඳව කියන කාරණේ. ඉතින් මේ ආදරය කියන කාරණේට රැවටිලා නැත්තම් ආදරය කියන මාවත දිගේ ඇවිදගෙන යන තරුණයෙකුට ජීවිතේ මුණගැහෙන්න පුළුවන් දේවල් සහ වර්තමාන සමාජය තුළ මේ ආදරය කියන මාවත දිගේ ගිහිල්ලා ජීවිතේ වල්මත් වෙන්න පුළුවන් තරුණයෙකුට දෙන්න පුළුවන් උපදේශයන් පිළිබඳව අන්තර්ගත වෙන ලස්සන ගීතයක් තිබෙනවා. මේ ගීතය රචනා කරලා තිබෙන්නේ යසනාත් ධම්මික බණ්ඩාර, ඒ වගේම සංගීතය සුරේෂ් මාලියද්ද, ගායනය අමරසිරි පීරිස්. අපි මේ ලස්සන ගීතයට සවන් දීලා ඊළඟ පියවරට යන අපේ පාඩමේ ඊළඟ කාරණයට යන. මේකෙදිත් කියන්නේ ඇත්තටම සියුම් ලෙස මේ ප්‍රේමය කියන කාරණයට වසඟ වෙච්ච තරුණයෙකුගේ ජීවිතේ වරදින්න සහ ජීවිතේ ලැබෙන්න තියෙන දේවල් පිළිබඳව.
Salpilu දිනක විසිතු සල් පිළිවෙල සිහින තියන්නේ ඒ සිහින වලින් වඩා සොඳුරු සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ යන්න හිතෙන්නේ
හොඳයි දෙපොතේ එහෙමනම් අපි ශ්‍රවණය කරන ගීතය තුළ යෞවනයෙකුට ජීවිතේ වරදින්න පුළුවන් ඉඩකඩ සහ වර්තමාන යෞවනයාගේ ඛේදවාචකයේ වර්තමාන යෞවනයාට ජීවිතේ මුණගැහෙන කාරණා පිළිබඳව මම හිතන්නේ සියුම් ආදර්ශයක් තියෙනවා. මේ උගසේන කතාව කියවීමෙන් උනත් අපිට උගසේන කතාව වර්තමාන සමාජයට ගලපනකොට ඒ තුළින් අපිට කියාදෙන පාඩම් ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් මේ ප්‍රේමය කියන කාරණේදී යෞවන ප්‍රේමය කියන කාරණේදී අපි කොයිතරම් දුරට මේ ප්‍රේමයට වසඟ වෙලා ශාරීරික ස්වභාවයට ආශක්ත වෙලා අපි ජීවිතේ තීන්දුව తీරන ගන්න හොඳ නැහැ කියන එක තමා සතු දේවල් සියල්ල නැති කරගෙන මේ ප්‍රේමයට වසඟ වෙලා ඒ පසුපස ගිහිලා ජීවිතේ වටිනාම දේවල් නැති කරගන්න මිනිසුන් පිළිබඳව සියුම් ආදර්ශයන් මේ කතාවස්තු තුළ අපිට තිබෙනවා. ඉතින් ධර්මසේන හිමියන්ගේ කතා කලාව අපේ සමාජයට කොච්චර ප්‍රතිබද්ධ වෙනවද කියන එක සහ මේක සර්වකාලීන ධර්ම උද්දේශ වලින් යුක්ත ග්‍රන්ථයක් වෙනවාය කියන කාරණේ ඉතාම පැහැදිලිව මේ තුලින් අපිට හඳුනගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් සානුකම්පිත බව, අනුකම්පා සහගත බව, ඒ වගේම සියුම් උපහාසය ගැටි කරගෙන කොහොමද චරිත නිරූපණය කරපු කියන කාරණේ වර්තමාන සමාජයට ගලපලා ඔබත් එක්ක සාකච්ඡා කරන්නයි මා අද සූදානම් වුණේ. මම හිතනවා මේ කියන කාරණාවලින් ඔබට මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබීමට උදාහරණ වගේම ජීවිතයට තේරුම් ගැනීමට සදුපදේශයන් ගණනාවක් මේ ඔස්සේ ලබා දෙන බව මං හිතන්නේ තහවුරු වෙන්න ඇති. ඒ වගේම තමයි දුවේ පුතේ ධර්මසේන හිමියන්ගේ කතා කලාව පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා මේ පාඩමේදී. මේ ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ තියෙන එක සුවිශේෂී කාරණයක් තමයි මා පෙර සඳහන් කළේ ඔබට. ඒ තමයි අනුකම්පා සහගත බව, ඒ වගේම උපහාසාත්මක දෘෂ්ටිය කියන එක. ඒ වගේම ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි අපි පළවෙනිම දවසේ හැඳින්වීම තුලිනුත් කතා කරා. ඒ තමයි උන්වහන්සේ මේ ගැමි ජීවිත අත්දැකීම්, ගැමි ජීවන අත්දැකීම් සම්මිශ්‍රණය කරලා ගැමි ජීවිතේ සමීප උපමාවෙන් පිරුලෙන් පෝෂිත බසක් භාවිතා කරනවා. මොකද ඒකට හේතුව මේ සද්ධර්ම රත්නාවලියේ තියෙන ධර්ම කතා ශ්‍රවණය කරන සාමාන්‍ය ගැමියෝ, ඒ අතර හිටියා ගොවියෝ හිටියා, කම්මල් කරුවෝ හිටියා, සිටුවරු හිටියා, ඒ වගේම මැති ඇමැතිවරු වගේත් හිටියා, ඒ වගේම අභිසාරිකාවන්, ගණිකාවන්, සොරුන්, මේ වගේ විවිධ සමාජ තලවල අය හිටියා, ධීවරයෝ හිටියා, ගොවියෝ හිටියා, මේ ආදි වශයෙන්. ඉතින් මේ හැම දිනාටම තේරෙන බසකින්, මේ හැම දිනාටම තේරෙන කාරණාවලින් සමන්විතව රචනා කිරීම නිසා සද්ධර්ම රත්නාවලියේ කතා කලාව ජනතාවාදී කතා කලාවක් බවට පත් වුණා. මොකද මේකට හේතුව මේ කියන කාරණාවල තියෙන කාරණා උපදේශයන් තේරුම් ගැනීමට ගැමි ජීවන අත්දැකීම් මුසු කරා. ගැමි ජීවිතේ සමීප උපමා පෙරළු සිදුවීම් ගැළපුවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. එක තැනක උපමාවක් තියෙනවා මෙහෙම. අවකප්පණයෙන් සැදූ හසු රෑන අල්වා ඇදී ඇදී දුවන්නාසේ. එතකොට මේ අශ්වාරෝහකයෙකුට තමයි මේක තේරෙන්නේ. එහෙම නැත්නම් මේ සාමාන්‍ය ජනතාව අශ්වයින් පැදීම නැත්නම් අශ්වයින් Tamange ප්‍රවාහන කාර්යය පිළිබඳව දන්නවා. එතකොට අශ්වයෙක් එහෙම නැත්නම් ගොනෙක් කරත්තෙට සූදානම් කරන විදිහ ගැන දන්නවා. ඒතර එහෙම හරියට පුහුණු කරපු නැති අශ්වයෙක් කොහොමද මේ රැහන ඇල්ලුවාම නැත්නම් මේ ලනු ඇල්ලුවාම එයා යන්නේ කොහොමද කියන කාරණේ මිනිස්සු දන්නවා. ඒතර මේක ජන ජීවිතේට සමානයි, සම්බන්ධයි. ඉතින් අන්න ඒ විදිහේ උපමා භාවිතයක් භාවිතා කරනවා සද්ධර්ම රත්නාවලි කතුවරේ. තව දැනක කියනවා පැසුණු ගොයම් මුල්ලූ වාසේ දුග්ගෙන උගත් ශිල්පය සිස්වීය. එතකොට මෙතන ගොයම් මුල්ලුණා කියන එක මම අදහස් කරන්නේ මේ දැන් ගොයම් ගහ පැහිලා පැලවෙනවනේ පුතේ. ගොයම් කරලා තෙමුනහම පැලවෙනවා. ඉතින් මුල්ැදපු වී වලින් වැඩක් නැහැ පුතේ. ඉතින් ඒ නිසා මේ පැහිච්ච ගොයම් ටික සුදුසු වෙලාවේදී ගෙටගත්තේ නැත්නම් එහෙම ඒව ගහේම පැලවෙනවා. එහෙම නැත්නම් වී කරලෙම පැලවෙනවා. ඉතින් ආන් ඒ වගේ පැහිච්ච ගොයම් ටික මුල්ුණා වගේ පැලවිලා ගියා වගේ උගත් ශිල්පයේ සිස්සුන. එතකොට දැන් ගොයම් මුල්ැද්දාම නැත්තම් පැසුණු ගොයම් වල වී ඇට මුල්ැද්දාම ඒකෙන් වෙන හානිය පිළිබඳව විනාශය පිළිබඳව සාමාන්‍ය ගැමියෝ දන්නවා. එතකොට මේ තමන් ඉගෙනගත්ත ශිල්පය නිෂ්ප්‍රයෝජන වුණයි කියන එක පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණා ඇසුරෙන්. මෙන්න මේ වගේ පුතේ අපිට උපමා භාවිතය සාමාන්‍ය ජන සමාජයට ගලපලා ගැමි ජීවිත සමීප උපමා පිරුලෙන් පෝෂිත වීම තමයි සද්ධර්ම රත්නාවලි කතුවරයාගේ කතා කලාවේ තවත් විශේෂයක් වෙන්නේ. ඒ වගේම තමයි තවත් අවස්ථාවක මේ දෙබස් ගොඩනැගීමේදී අවස්ථා ගොඩනැගීමේදී උන්වහන්සේ නාට්‍යානුසාරී ස්වරූපයක් නාට්‍යෝචිත ස්වරූපයක් ගොඩනගනවා. දැන් බලන්න සංවාදශීලී භාෂාව ඇසුරෙන් සංවාදාත්මක භාෂාව ඇතුරෙන් නාට්‍යමය ජවනිකාවන් ගොඩනගා ගැනීමට සමත් ආකාරයට දෙබස් ඉදිරිපත් කරනවා. දැන් අර විද්දන් දුව සහ උගසේන සිටුපුත්‍රය අතර ඇති වුණ සංවාදය බලන්න. මේ හැම මා අරබයා කියෙව්ද? එසේය. අනිත් කාට නම් කියම්ද? තොපම කොට ඇවිදිනා කටයුතු හේයින් තොපම අරබයා කියමි. තොප නිසා විද්දත්තුවා මදිත් නපුරුත් ඇසුව මනාද? පලා යෙමි කියලා කියන. දැන් එතකොට එතනදී විද්දද්දුව මොකද්ද කියන්නේ? තොප ගිය මැනව හුණ මැනව කියලා කියන. එතකොට බලන්න මේ සංවාදශීලී දෙබස් භාවිතය, සංවාදශීලී කතා කලාව, සංවාදශීලී ස්වરૂපය නාට්‍යමය ස්වභාවයක් ගන්නවා. අපිට සාමාන්‍ය නාට්‍ය ජවනිකාවක දෙදෙනෙක් කතාබහ කරන ස්වභාවය, නිවසක ගෘහමූලිකයා සහ ගෘහණිය කතාබහ කරන විලාසය අපේ මනසේ මැවිලා පේනවා. මෙන්න මේක තමයි දුවේ පුතේ අපි කියන්නේ සංවාදශීලී දෙබස් නිර්මාණය. එහෙම නැත්නම් සංවාදශීලී භාෂාව නැත්නම් නාට්‍යමය ආකාරයට කරුණු ඉදිරිපත් කිරීම කියන එක. මේකත් උන්වහන්සේගේ කතා කලාවේ විශේෂත්වය. ඉතින් භාෂාව ගත්තොත් පාලි සංස්කෘත මිශ්‍ර සිංහල භාෂාවෙන් රචනා වෙන්නේ. ඒ වගේම සාමාන්‍ය ගැමි ජීවිතේ සමීප උපමා රූපක පිරළු වලින් සමත් විදිහට වෙනවා. ඒ වගේම කෙටි වාක්‍ය සහ දීර්ඝ වාක්‍ය භාවිතා කරන අපේ ඉදිරියේදී මේ භාෂාව පිළිබඳ විශේෂයෙන් කතා කරනවා. ඒ වගේම මේ නාට්‍යමය ජවනිකාවක්සේ අවස්ථා නිරූපණය කිරීම මෙතනදී වැදගත් වෙනවා. ඒ වගේම තමයි දීර්ඝ වාක්‍ය. මෙන්න මේ විදිහට මහණෙනි මේ දෙකටම නිස්සකලෝ මූතුමුයයි වදාරා එම විභූත කරන්ට ගිය දවස කසුබුදුරන්ගේ රන්දාගබ කරන කල්ලි බර්ණැස් නුවර ඇතු සාල්බත් ගෙන්වාගෙන දාගම මෙහෙවර කරන්නයි යන්නාහු අතුරු මගදී එක් තෙර කෙනෙකුන් සිඟාගියවුන් එක් කුල දෙවන කෙනෙකුන් දැක සමනන්ට එක් තෙරකුන් වහන්සේ සිඟා වැඩිසේක මේ ආදී වශයෙන් දීර්ඝ වාක්‍යයක් විදිහට ඉදිරිපත් කරන. ඒ වගේම අර මං පෙර කිව්වේ තොප ගිය මැනව හුණ මැනව ආදී වශයෙන් කෙටි වාක්‍ය භාවිතා කරනවා. මෙන්න මේ වගේ උපහාසාත්මක දෘෂ්ටිය, උපමා රූපක සහිත ගැමි ජීවිත සමීප උපමා රූපක සහිත අත්දැකීම්, ගැමි ජීවන අත්දැකීම් භාවිතා කිරීම, ඒ වගේම සංවාදශීලී නාට්‍යමය දෙබස් භාවිතය, කෙටි වාක්‍ය සහ දීර්ඝ වාක්‍ය භාවිතය, මේ වගේ සානුකම්පිත දෘෂ්ටිය, මෙන්න මේ වගේ කාරණා දුවේ පුතේ අපිට උග්ගසේන වස්තුවෙන් සද්ධර්ම රත්නාවලි කතු හිමියන්ගේ කතා කලාව පිළිබඳ, කතා කලාවේ සුවිශේෂී පිළිබඳව අපිට හමු වෙනවා. ඉතින් මේ කියන කාරණා ද්විත්වය අපි අද දවසේ මේ වැඩසටහන තුලින් ඔබට සමීප කෙරුවා. එමනම් ඔබ ආයිත් දවසක මේ විදිහේම වැඩසටහනකින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අපි අද දවසේ හෙළබස් විනිස තවත් එක සිංහල පාඩමක් මෙතනින් අවසන් කරනවා.